බෞද්ධ කියලා ප්‍රශ්නයක් නැහැ. බෞද්ධයටත් පින් කරගන්න පුළුවන්, අබෞද්ධයටත් පින් කරගන්න පුළුවන්. හැබැයි බෞද්ධ පින් වෙනම තියෙනවා. බෞද්ධ පින අප්‍රමාණ ගුණ ඇති පිනක්. එතකොට මේ බෞද්ධ පින කියන එක විශේෂයි. මේ බෞද්ධ පින කරගන්නකොට නිවන් දැකීමට හේතුකාරක වෙන ආකාරයේ දැනගෙන පින කරගන්න ඕනේ. එහෙම කරගත්තොත් තමයි ඒක බෞද්ධ පිනක්ද කියලා හිතා අපි නිගමනය කරගන්නේ. දැන් අපි හිතමුකෝ දැන් මෙහෙමයි බෞද්ධ පිනක් කරගන්නවා කියන්නේ ධර්ම අවබෝධය තියෙන කෙනාට බෞද්ධ පිනක් කරගන්න මගේ පෑදීනවා. තේරුම් අරගත්ත කෙනාට. ඒ වගේම අබෞද්ධ පිනක් කරගන්නත් පුළුවන් මේ තේරුම් නොගත්ත කෙනාට. දැන් බල්ලෙකුට කෑම කන්න දෙන්න පුළුවන් බෞද්ධ පිනක් ඇති වෙන්නත් අබෞද්ධ පිනක් ඇති වෙන්නත් දෙකටම. කරුණු දැනගෙන කළොත් බල්ලට දෙන කෑම ආහාරයක් තියෙනවනම් ඒකෙනුත් බෞද්ධ පිනකුත් ගොඩ නැගිනවා. ආර්ය මාර්ගියත් වැඩිනවා. ඒක ගැඹුරු තැනක්. ඒ වගේම බල්ලෙකුට කන්න දෙන්න පුළුවන් ලෞකික පිනක් ගොඩ නැගිලා ඒ පිනේ ප්‍රතිඵලය ලැබලා අවසානයේදී හිස් අතින් ගෙවිලා යන විදිහේ පිනක් කරගන්නත් පුළුවන්. දැන් බඩිකින් ඉන්න බල්ලෙක් කැවිදිලා ඉන්නකොට කෙනෙක් ඒ බල්ලා දිහා දැකලා අනේ මේ බල්ලා හරි බඩිකින්නේ ඉන්නේ මේ යන්න ඉන්නත් බැරුව මේ වැල්ලා ඉන්නේ එහෙම ඉන්නේ කන්න නැතුවනේ අපි මේකට කන්න දෙමු කියලා කන්න දෙනවා. උගේ හාමත්කමේ ඉන්න වැල්ලා හිටියත් කෑම කාලා ටිකක් වෙලා එනකොට අඟ ප්‍රබෝධය දිලා ඌඩ පැනලා දඟලලා නකුට වනලා ඒ මෙහි දඟලනවා දකින්නකොට බොහොම සන්තෝෂ වෙනවා. අනේ බලන්නක බල්ලා බඩිකින්නේ කන්න නැතුව මේ පැතෙල්ලා හිටි දැන් අර උඩ පැන පැන නටන හැටි බලන්නක කියලා සන්තෝෂ වෙන්නත් පුළුවන්. දැන් බල්ලාට කන්න දීලා සන්තෝෂ වුණා එයා. ඒ වගේම පිනකුත් හම්බ වුණා. එයා එයින් ඉහර දැනගෙන හිටියේ නැහැ. එයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා. බඩිගිනි ඉන්න බල්ලා හාමත් වෙලා ඉන්නවා දැකලා වැහලා ඉන්නවා දැකලා එයාට දුක හිතුණා. ඒ නිසා ඒක නැති වෙලා හිටන් උඩ සතුටු වෙන්න තමයි කන්න දුන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලය හම්බෙලා උපත් මොන හරි දුන්න එක කාලා හාමත ඇරිලා බඩ පිළිලා ටිකක් උඩ පැනලා දඟලනවා දැක්කහම අපි සන්තෝෂ වෙනවා. අපි කරපු යහපත් කටයුත්තක. දැන් මේක විශේෂයෙන්ම අද දැනගන්න ඕන කාරණේ. ඔය සමහර උපාසක උපාසිකාව නෙමෙයි සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. ඔය ඕන තරම් කන්න තියෙන හාමුදුරන්ට දාන දෙනාට වැඩිය හොඳයි බලි ඉන්න බල්ලෙකුට බට්ටියක් කරන් දුන්නාම කියලා කියනවා. ඒ නිකන් නෙමෙයි කියන්නේ මොන හරි ආ දැක දෙයක් අනේ. එයා දැකව දෘෂ්ටියක් තියෙනවා මට්ටමක් තියෙනවා. කෑමෙන් සිද්ධ කරන්නේ කාලා බිලා බඩ පුරවාගෙන උද්දාම වෙලා නටන එක බව නම් හිතාගත්තේ ඒක නම් මට්ටම. කාලා ප්‍රයෝජනේ කෑමේ ප්‍රයෝජනේ වශයෙන් කාලා හිටන් හොඳට ඇඟපත හැදිලා හරි එහෙම නැත්නම් අගර වීර්යය දිලා ඉතින් තමන්ගේ සෙල්ලම් විකාර කර කර ඉන්න හරි ඒක නම් බලාපොරොත්තු වෙයි. ඒ බලාපොරොත්තු වෙයි මට්ටම දැන් ඉෂ්ට වෙලා තියෙනවා. බල්ලත් හාමත් වෙලා වැල්ලා ඉන්නවා දැකලා කනගාටුවක් ඇති වෙලා බල්ලට කන ටිකක් දුන්නාම ඔය කාලා බිලා උඩ පැන බෑ දගලනට දැන් සන්තෝෂ වෙනවා. මේ හාමුදුරන්ගෙන් ඕක ගන්න පුළුවන් අයියේ. හාමුදුරන්ට ගන්න දෙනවා කයි දන්නේ නැහැ හොඳ ප්‍රණීතිය හම්බෙනවා අපි දිනේ අහගදායි හොඳ හරි එකයි ඒ කයි දිනේ කයිද අපි දන්නේ නැහැ කියලා ඔහමත් සැක හිතා ගන්නත් පුළුවන්. ගත්තා වුණත් හාමුදුරන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ටික නම් එහෙම කළකෝ අපරාධයක්. මොකද හාමුදුරු ගණ්ඩේසාර පත්තේ සාකුත් කරන ඔය જાතියෙත් නෙමෙයි මම ආහාර ගත්තේ කියලා. සියල්ලන් ගැන නෙමෙයි කියන්නේ කවුරු ගැන හරි නියම විසුණු වහන්සේ නමක් නම් ප්‍රත්‍යවේක්ෂාවක් කරනවා. රාහ පිණිස නෙමෙයි අසීමිත බඩ පුරවා ගන්න නෙමෙයි හැඩ වැඩ වෙන ලස්සන වෙන්න නෙමෙයි මෙයන් සෙල්ලම් කරන්න නෙමෙයි මේ ආහාරය ගන්න මේ බරික නිවේදනා නැති කරගෙන ශ්‍රාන්ත කරගෙන නැති කරගෙන ආර්ය මාර්ගය පූර්ණ කරගන්න පහසුව සඳහායි. ඒ සඳහා උපනිශ්‍රිය කරගන්නටයි මේ විදිහට මේ ආහාරය ගන්න කියලා ප්‍රත්‍යවේක්ෂා කළ ආහාර ගත්තාට පස්සේ උන්වහන්සේගෙන් කාලා හිටන් දැන් ඇඟට ශක්තිය ඇදී සෙල්ලම් කරනවා බලන්න බෑ නටනවා බලන්න බෑ උඩ පනිනවා බලන්න බෑ ඒ જાතිය හම්බ වෙන්නේ. හැබැයි දෘෂ්ටිය තිබුණා ඉතින්ල ආහාරයෙන් දෙන ප්‍රයෝජනේ මෙච්චරයි. බඩිකින්න දුරු කරගෙන ප්‍රබෝධණයක තමයි ආහාර ගැනීමෙන් හම්බ වෙන ප්‍රයෝජනේ කියලා හිතාගෙන හිටියානම් ඒ ප්‍රයෝජනটায় මම මේ ආහාර දෙන්නේ කියලා හිතාගෙන හිටියානම් අන්නේ දෘෂ්ටිය තියෙනාට නම් හිතන්න පුළුවන් හාමුදුරන්ට දෙනට වැඩිය හොඳයි බඩිකින් ඉන්නේ හිවුරු දෙන එක. නැති බැරුව හඬවොන් නැති හිවුරු දෙන එක. ඒ දෘෂ්ටිය අනුව ඒ තීරණේ හරි. හැබැයි දෘෂ්ටිය වැරදි. දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් වෙච්ච එකයි දැන් ලොකුම ප්‍රශ්නේ. මෙන්න මේවා අපි දකින්න ඕනේ. දැන් බල්ලා සෙල්ලම් කර කර ඉන්නවා දකින්න නම් බලාපොරොත්තු උනේ. ඔහුගේ හිත හැදුනේ දානයක් දෙන්න. අනේ හිත නැగిලා ආවේ. ඔය සීමාව ඉක්මවන්නේ නැති මට්ටමක ඉඳලා. එහෙනම් දෘෂ්ටිය ඉක්මෙව්වේ නැහැ. හරයක් නැති මේ පැවැත්මක උඩ පැන පැන දඟල දඟල සෙල්ලම් කරන එක ප්‍රබෝධයෙන් ඉන්න එක මේක නම් පළවෙනි කරගත්තේ. ඔහුගේ අවිද්‍යාව සහගත ඒ දෘෂ්ටිය මිසක් ඒකේ වැදගත්කමක් ඇති දෙයක් නැහැ. නමුත් ඒක වැදගත්කමක් ඇති දෙයක් හැටියට හිතා ඉන්න සාමාන්‍ය මිනිස්සෙක් ඒ බලාපොරොත්තු වෙන්නම් එයා කන්න බොන්න දෙන්නේ දානි දෙන්නේ. එයාට හම්බෙන්නේ පිනත් හැදිච්ච චේතනාවේ හැටියට. නෑ චේතනාව කියන්නේ හිත සනකුවේ. මොන જાති හිතද එයාට සනලා තියෙන්නේ? එයාට තිබිච්ච දෘෂ්ටියට අනුකූල හිතකුයි එයාට සනලා තියෙන්නේ. එයාගේ දෘෂ්ටිය මොකද්ද? කෑම කෑමෙන් සිද්ධ කරගන්නේ බඩපුරවාගෙන ප්‍රබෝධයටපත් වෙලා හොඳට ඉන්නේ. සෙල්ලම් කර කර සතුටින් ඉන්නේ. මේක නම් දෘෂ්ටිය, මේක නම් එයාගේ බලාපොරොත්තු. අන්නේ දෘෂ්ටියේ ඒ බලාපොරොත්තුෙන් තමයි ඒ හිත කොට නැති. දානෙමයි දුන්නේ. අන්නේ මේකට කියනවා දාන දුන්න චේතනාවේ බලදු බලකම හට ගන්න ආකාරය කියලා. දානෙ දෙන්න හිතත් ඇනුව යම්කිසි අදහසක් මුල් කරගෙන. අදහස කොච්චර වැදගත්ද නොවැදගත්ද ඒ අනුව තමයි චේතනාවේ බලදු බලතාවය. එහෙනම් එයා කලේ දානමය පින. දැන් එයාගේ දානමය පිනට චේතනාවක් තිබිලා තියෙනවා, දානමය චේතනාවක්. හැබැයි අවිද්‍යා සහගතයි ඒ චේතනාව. ලෝභ චේතනාව එහෙම නැහැ. අවිද්‍යා සහගතයි. ලෝභ දේශ මොහ නෙමෙයි එතන කියන්නේ. එහෙනම් අවිද්‍යා සහගත වෙලා තියෙනවා. අවිද්‍යාව බලවත් වෙන දාපුහම තමයි මෝහයට වැටෙන්නේ. මෝහයට වැටෙන තරම් බලවත් නැති වුණාට ඒක අවිද්‍යා සහගතයි. ඉතින් අවිද්‍යා සහගත චේතනාවෙන් හටගත්ත වෙනක ඵලයේ මොකද්ද? බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට කරයි, එයින් එහාට වැඩි වෙනක් දෙයක් නොකරයි. ඒකෙන් එයින් එහා දෙයක් කරගන්න බැහැ. දැන් ඥාන සම්පවිත කියන එකට ඒක වැටෙන්නේ නැහැ. ඥාන විපවිත ඥානයෙන් තොරයි. ඥානෙ තිබුණා නම් අර දෘෂ්ටිය ඥානියෙන් බහැපු නිගමනයෙන් අහපු එකක් වෙලා සම්මාදිට්ඨිය අපෙන්න ඕනේ. මේ ලෝකේ පෙන්කෙල්න එක, මේ ලෝකේ සතුටෙන් උඩ පැන පැන ඉන්න එක, ප්‍රබෝධයෙන් ඉන්න එක, ඒක නම් බලාපොරොත්තුයි. ඒක අවිද්‍යාව නිගමනයක් මිසක් විද්‍යාව නිගමනයක් නොවේ. නෑ අවිද්‍යා සහගත නිගමනයක ඉඳගෙන ඒ නිගමනේ හොඳ පැත්තක් තියෙනවා. ඔකට කියනවා අවිද්‍යාපත්‍ය පුඤ්ඤාභිසංකාර. අවිද්‍යාපත්‍යෙන් පුඤ්ඤාභිසංකාර වෙනවා කියලා. මෙන්න මේ කියන පුඤ්ඤාභිසංකාර හටගත්ත අවිද්‍යාපත්‍යෙන් දන් දීමෙන් පින් හටගත්තා. ඒකත් පිනා. හැබැයි අවිද්‍යාපත්‍යෙන් හටගත් එක. ඕක බෞද්ධයෝ බෞද්ධත්වයෙන් දැනගත්තාම ওই ක්‍රමයේ જાතිය දාන දෙන්නේ නෑ. නමුත් අපි බෞද්ධ වශයෙන් කටයුතු කළාට ඒව ඥාන සම්පවිතව තේරුම් අරන් නැති නිසා සමහරලාට බෞද්ධ වශයෙන් කටයුතු කරන අපිටත් එහෙම හිතෙන්න පුළුවන්. බරිගිනි ඉන කෙනෙක් දැකලා, හාමත් වෙලා ඉන කෙනෙක් දැකලා, එයාට කණ්ඩ ටිකක් දීලා, අන්නේ එයාගේ බරිගිනි නැති වුණා. දැන් සතුරෙන් ඉන්නවා, ප්‍රබෝධයෙන් ඉන්නවා. අපි කණ්ඩ බොන්න දුන්න හිඳයිනේ. ඒ මනුස්සයා එහෙම ඉන්නේ නැහැ, ඒ සතා එහෙම ඉන්නේ. එහෙම හිතන්න පුළුවන්. ඒක නම් අපේ ප්‍රවේශය දැන් ඉටු වෙලා ඉවරයි. ඒක මෙලෝදිම ඉටු වෙලා. කාලා ඉවරනකොට මේක ඉෂ්ට වෙලත් ඉවරයි. දැන් සන්තෝෂයෙන් එකත් හම්බ වෙලා. හැබැයි අපි සතුරුනේ මොකක් අනුවද? ඔන්න ඔය જાතියේ හදාගත්ත ලෞකික පිනක් අනු. නෑ අවිද්‍යා සහගත පින. අවිද්‍යා සමගෙදිලා තියෙන. මේ පින බාලයි. දැන් අපි දකින්න ඕනේ. ඊළඟට පින් කරගන්නකොට ඊළඟ ඒ පිනෙන් බෞද්ධ පිනක් කරගන්නේ කොහොමද? ආර්යයෙකුට පුළුවන්. නෑ අපි දහම් දන්න කෙනෙකුට දැක්කා කෙනෙකුට පුළුවන්. ඊට වඩා මහා බලවත් ආර්යමය පිනක් සිද්ධ වෙන්න අවස්ථාවේ විදිහට බල්ලටම කන ටිකක් දෙන්න. හැබැයි ඒ අදහස අරක නෙවෙයි. කාලා වරකුරවාගෙන ඌ උඩ පයින්ව බලන්නේ ඒක නෙවෙයි. ඊට වඩා ගැඹුරු දහමක් කොවිතුරින් දකින්න ඕනේ පරිච්ඡ සමුප්පන්න. යෝ පරිච්ඡ සමුපාදම් පස්සති සෝ ධම්මං පස්සති. යමේ පරිච්ඡ සමුපාදී දකිද ඔහු ධර්මයේ දකි. එහෙනම් අපි එදිනෙදා කරන කටයුතු වලදී බල්ලට කණ්ඩ දීලා ධර්මයේ දකින්න ක්‍රමයක් තියෙනවා. පරිච්ඡ සමුපාදී දකින්න ක්‍රමයක්. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ, නිතරම පුරුදු කරගන්න ඕනේ. පරිච්ඡ සමුප්පාදයෙන් දහම් දකින්න හැටි ප්‍රගුණ කරගන්න. මේ තමයි දහම් ගුරුවරයා. පරිච්ඡ සමුප්පාදය කියන්නේ කිසිම බාහිර ගුරුවරයෙක් අවශ්‍ය නැති දහම් තෝරා ගන්න පුළුවන් නිවන් කරා ගෙනියන දහම් ගුරුවරයා තමයි පරිච්ඡ සමුප්පාදය. හැබැයි පරිච්ඡ සමුප්පාදය මහා සාගරයක් වගේ විශාලයි. කොච්චර විශාල වුණත් ඒකේ තියෙනවා එක්තරා න්‍යාය ධර්මයක්. ඒ න්‍යාය ධර්මයේ දැනගත්තාම පරිත්‍යාගෝපාදයට අනුකූලව මේ ලෝකේ ඕන දෙයක් දදාගලිය හැකියි. ගණන් හදන ක්‍රමයක් තියෙනවා බොහොම පුංචි. ක්‍රමයේ ඉගෙන ගත්තේ නැත්නම් එහෙම එක ගණනක්ව හදන්න බෑ. හැබැයි පුංචි ක්‍රමයේ ඉගෙන ගත්තට පස්සේ කෙලවරක් නැති ගණන් හැදිය හැකියි. ඕන තරම් හැදිය හැකියි જાතිය ගණන්. මෙන්න මේ පරිත්‍යාගෝපාදයේ කියන එකේ විග්‍රහ කරන්න ගිහින් බැලුවොත් එහෙම මහා සාගරය වගේ කියන්නේ සීමා කරන්න බෑ. අප්‍රමාණ විග්‍රහයක විසිරලා යනවා. නමුත් මේ විසිරල යන්නේ හදාගන්න එක ක්‍රමයක් තියෙනවා. න්‍යාය ධර්මයේ දැනගන්න ඕනේ. අන පරිත්‍ථ සමපාද න්‍යාය ධර්මයෙන් දහම් තෝරන්න හුරු වුණාට පස්සේ හරියට ළමයෙකුට ගණනක් කියා දෙන්න ගිහලා නිදර්ශන එකක් කියා දෙකක් කියලා නම් ගුරුවරයා කියා දුන්නාට පස්සේ ළමයාට ගණන තේරුණාට පස්සේ ආයෙ කියා දෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒ ක්‍රමයේ ළමයා දන්නවා වටහා ගත්තා. එයාට ඕන තරම් ගණන් හදන්න පුළුවන් වාගේ. බෞද්ධයින්ටත් පුළුවන් වෙනවා පරිච්ඡසමුප්පාද දහම් න්‍යාය තෝරාගෙන ටිකක් නිදර්ශන 3 4 බලනකොට. ওই න්‍යාය තුලින් දහම් තෝරන්න. ඊට පස්සේ එයාට බණ කියන්න ඕනේ නැහැ. එයාට යමක් අහගන්න අමුතු දෙයක් දැනගන්න ඕනේ නැහැ ගුරුවරයා ඒකමයි. එයා පරිච්ඡසමුප්පාදේ නැමැති දහම් ගුරුවරයා වැහිලා ගිය දාපටන් අපිට දහම් තෝරා ගන්න තැනි තැන එක එකනා හොයාගෙන යන්න ඕනේ. ගුරුවරු හොයාගෙන යන්න ඕනේ. දැන් අපි දැනගන්න ඕනේ ගුරුවරු හොයාගෙන යන්න නෙමෙයි බුදුරන් වහන්සේ දේශනා කළා තමන්ටම දහම් දකින්න ක්‍රමයක්. හොඳ නරක තේරුම් ගන්න පින්පව් තේරුම් ගන්න ක්‍රමයක්. නිවන් මාගේ තේරුම් ගන්න ලෝක මාගේ තේරුම් ගන්න ක්‍රමයක්. යම් කිසි වැඩක් කරනකොට කියනකොට හිතනට ඒ චර්යා හටාව දැකලා ඒ අදහස දැකලා ඒක කොතෙන්ට යනකම් ක්‍රියාත්මක වෙන එකක්ද? ඒක නිවන් ලැබෙන එකක්ද? නිවන්ට ආධාර වෙන එකක්ද? නැද්ද? මේ සියල්ලම තෝරා ගන්න පුළුවන් ওই දහම් ගුරුවරයා කියන පරිච්ඡසමුප්පාදයේ තෝරාගත්තා. දැන් මේ තුලින් දැනගෙන නිවන් දකින්නත් හේතු වෙන ආර්ය මාර්ගියත් වැඩෙන බල්ලටත් යහපතක් සිද්ධ වෙන යමක් කරන්න ක්‍රමයක් තියෙනවා බෞද්ධයෙකුට. හැබැයි මේ බෞද්ධයා ඒ ක්‍රමේ පරිච්ඡසමුප්පාදයේ තුලින් දැකලා තියෙන්න ඕනේ. වටිනාම දෙයක්. හොඳට මතක තියාගන්න ඕන දෙයක්. මොකද ඒ තුලින් ඒ එකක් දෙකක් දැක්කාට පස්සේ එයාට පුළුවන් මේ ලෝකේ ඕනම වැඩක් කරනකොට ඒකේ තරාතිරම දැනගන්න. ඒ කරන කියන හිතන දේ මොනතරම් ආර්ය මාර්ගයේ උපනිශ්‍රේ දාදරද? නැත්නම් ඒ මාර්ගයේ දෙව්ලෝටද? බඹලෝටද? මිනිස්ලෝටද? එසේ නැත්නම් හතර පහේ කොටස කරද? මේ සියල්ලම තෝරා ගන්න පුළුවන් හරියට න්‍යාය ධර්මයේ කරන්නේ. මෙන්න මේ දහම් හොයන න්‍යාය ධර්මයේව පරිච්ඡසමුප්පාද න්‍යාය තෝරා ගන්න ඕන. මේක තෝරා ගත්තේ නැත්නම් එහෙම මේක සීමා කරගත්තොත් මොන මොනවට හරි පරිච්ඡසමුප්පාදේ සීමා කරගත්තා වෙනවා. මුළු ලෝකෙම පරිච්ඡසමුප්පන්නයි. බුද්ධ දේශනාවේ මේ කය විතරක් නෙමෙයි. මනුෂයාගේ ශරීරය විතරක් හිත විතරක් හිතගත විතරක් නෙමෙයි. සජීවී අජීවී සෑම දෙයක්ම පරිච්ඡසමුප්පන්න ක්‍රියාවලියට අහු වෙලායි තියෙන්නේ. ඒක තෝරා ගන්න ඕනේ. දැන් මේකෙදී අපි තෝරා ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් ಜಾති සීමා කරගත්තොත් එහෙම සත්ව බුද්ධලා ආදී වශයෙන් මේ සත්ව జాතියක් මේ මනුෂ්‍ය జాතිය මේ දිව්‍ය జాති ආදී වශයෙන් පුද්ගලත්වයෙන් ಜಾති තෝරා ගත්තොත් මේ ජීවීන්ට අවිත මේකෙන් එහාට තෝරා ගන්න බැරුව යනවා. දැන් ಜಾති කියන වචනේ පෙන්නකොට බුදුරජාණන් වහන්සේ නානා ප්‍රකාරයෙන් ಜಾති විග්‍රහ කරලා තියෙනවා. සංඛාර ಜಾති, විඥාන ಜಾති, නාම රූප ಜಾති, සලආයතන ಜಾති, ස්පර්ශ ಜಾති, වේදනා ಜಾති, තණ්හා ಜಾති, උපාදාන ಜಾති, භව ಜಾති, ಜಾති ಜಾති, සජීවී ಜಾති, අජීවී ಜಾති, ඉතින් සප්‍රාණික ಜಾති, අප්‍රාණික ಜಾති මේ ಜಾති හුඟක් තියෙනවා. මේ හැම ಜಾතියක්ම තෝරා ගන්නවා මොකද හැම ಜಾතියක්ම පරිච්ඡසමුප්පන්නයි. එන හේතුඵල සහිතයි. හේතුවක් නැති ඵලයක් නැහැ. එහෙනම් ඵලය මොකද්ද? ಜಾතිය නා. ඒකට හේතුව පරිත්තමපාදී අවිද්‍යාපත්‍ය සංඛාරක ඉදින් ආරම්භෙද්දෙන්ට සම්බන්ධයි. කොහෙන් බැලුවත් සම්බන්ධයක් ඉදෙන්ට තියෙනවා. මෙන්න මේ අනුව තෝරා ගන්න ඕනේ. ඔය කියන ධර්මයේ. එහෙනම් තෝරා ගන්නකොට දැන් අපි දකිනවා. ಜಾතියක් දැක්කා. බලු ಜಾතිය. දැන් මේ බල්ලෙකුට කණ්ඩ දෙන්නයි හදන්නේ. අපි බලු జాතිය දැක්කා. දැන් බලු జాතියේ ප්‍රභේද තියෙනවා. එක ප්‍රභේද ක්‍රමයක් තමයි ඇල්සේෂන් බලු జాතිය. වල් බලු జాතිය. එහෙමත් ප්‍රභේද තියෙනවා. කළු බල්ලු, සුදු බල්ලු. එහෙමත් සුදු බල්ලු జాතිය, කළු බල්ලු జాතිය. කට උඩර තියෙනේ, කට පාතර තියෙනේ. ඒක జాති ක්‍රමයක්. සැප විඳින జాතිය බල්ලෝ ඉන්නවා. මධ්‍යම මට්ටමින් සැප හම්බින බල්ලෝ ඉන්නවා. දුකීද විදිහට ජීවත් වෙන බල්ලෝ ඉන්නවා. ඒවත් ඒ මට්ටමේ ಜಾති. ಜಾති ප්‍රභේද. දැන් මේ නිසා ಜಾති කියන වචනේ කියනකොට මේ මිනිස්සෙක්ගේ කයකට එහෙම සීමා කරන්න ගියොත් වැඩේ හරියන්නේ නැහැ. එහෙනම් මෙතන අපි දැකලා තියෙනවා ಜಾතිය. හාමත් වෙලා ඉන්න බලු ಜಾතිය. කන්න නැතුව හාමතේ ඉන්න බල්ලෙක් තමයි මේ හම්බෙච්ච ಜಾති. බලු ಜಾතිය විග්‍රහ කරපුවාම හාමත් බලු ಜಾතිය. දැන් අපිට හම්බ වෙලා තියෙනවා. යම් ಜಾතියක් පහළ වුණා නම් ඒ ಜಾතිය පහළ වෙන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයකට අනුවයි. එතකොට දැන් අපි ಜಾති මයින ක්‍රමෙන් දැනගන්නයි දැන් අපිට හම්බෙච්ච ಜಾති අපි වින් කරගත්තා. හාමත් බලු ಜಾතිය. කණ්ඩ නැතුව හාමතේ වැහලා ඉන්න බල්ලෙක් මේ හම්බ දැක්කේ. දැන් මේ ಜಾතිය හාමත් බලු ಜಾතිය. දැන් අපි දකින්න ඕනේ හේතුඵල ධර්ම රටාව. මේ හාමත් බලු જાතිය ලෝකෙට කොයින්ද මේ පහළන්නේ? මගේ ඇහැට පේන්නේ මේ ඉන්නවා හාමත් වෙච්ච බල්ලි. ඒකගේ જાතිය මොකද්ද? බලු જાතිය. මොන බලු જાතියද? හාමත් බලු જાතිය. හාමතේ ඉන්න බල්ලි. කර්ම විපාකයක් ගෙවන්නේ. දැන් ඒ නිසා මොකද වෙන්නේ? දැන් අපිට જાතියක් හම්බ වුණා. එහෙනම් જાති හටගන්න න්‍යාය ධර්මයක් සිද්ධාන්තයක් දේශනා කරලා තියෙනවා. අන්න දාලා බලන්න පුරුදු වෙන ක්‍රමේ පටිච්චසමුප්පාදයෙන් දහම් හොයන්නේ නැහැ. භවපත්‍ය ජාති කියන එක තමයි සිද්ධාන්තය. භව ප්‍රත්‍ය කරගෙන ජාති වෙනවා. මෙන්න සිද්ධාන්තය. එහෙනම් දැන් අපි දැනගන්න ඕනේ. ජාති විවිධාකාරණ. සමාන භවකින් විවිධාකාර ජාති හටගන්න බෑ. භව සමාන නම් හටගන්න ජාති සමානයි. මේකයි න්‍යාය ධර්ම. එහෙනම් භව ජාති අසමාන නම් භවත් අසමාන වෙන්න ඕනේ. සමාන භවයකින් නම් පහළ වෙන්නේ සමාන જાති. දැන් જાති වශයෙන් බලනකොට ලෝකෙ විවිධාකාර જાති තියෙනවා. දැන් මෙතන මනුෂ්‍ය જાති, හරක් જાති, ඌරු જાති, බූරු જાති, මේ ආදී જાති අතර මේ බලු જાති. එහෙනම් බලු જાතිය පහළ වුණේ මොන භවකින්ද? බලු භවකින් බලු જાතිය පහළ වුණා. කවදාවත් වෙන භවකින් බලු જાතියක් ලෝකෙ පහළ වෙන්නේ න්‍යාය ධර්මයක් නැහැ. මෙන්න පරිච්ඡේදපාදයේ තෝරාගන්න හැටි. බලු જાතිය පහළ වුණේ බලු භවකින්. හරජ් જાතිය පහළ වුණා නම් ඒ පහළ ඇතින හරබ් භවකින්. මනුෂ්‍ය જાතිය පහළ වුණා නම් මනුෂ්‍ය භවකින්. දේව જાතිය පහළ වුණා නම් දේව භවකින්. බ්‍රහ්ම જાතිය පහළ වුණා නම් බ්‍රහ්ම භවකින්. අලි જાතිය පහළ වුණා නම් අලි භවකින්. ඇත්තු පහළ වුණා නම් ඇත් භවකින්. බලල්ලු පහළ වුණා නම් බලල් භවකින්. මෙන්න භව ප්‍රත්‍ය જાතිය කියන මහා සාගරයක් වගේ කිව්වේ ඒකයි. සිද්ධාන්තයේ මූලික වශයෙන් එකක් වුණාට විග්‍රහ කරන්න ගියාම මහා සාගරයට වැසවයි කියෝ කරයි. ඒ මේ පොතක වචන ටිකක් තිබුණාට අපිට හොයාගන්න බෑ විග්‍රහ කරලා දෙනකම්. උදාහරණ එකක් දෙකක් කියනවනේ මේක හොඳට තෝරාගත්තේ. එහෙනම් බලු જાතිය පහළ වුණා බලු බවක් නිසා. වෙන බවකින් බලු જાතිය ලෝකේ පහළ වෙන්න බෑ. කවදා හරි බලු જાතියක් ලෝකේ විද්‍යාමාන වෙන්න බලු වෙන්න නම් බලු බවකින් සිද්ධ වෙන්න ඕනේ. නිර්මාණය වෙන්න ඕනේ. එහෙනම් නිකම් බලු බවක් නෙවෙයි මෙතන තියෙන්නේ. බලු භවෙත් ප්‍රභේදයක් තියෙනවා. හාමත් බල්ලා. හාමත් වෙලා ඉන්න බල්ලා. එහෙනම් අපි දකිනවා හාමත් බල්ලා පහළන්නේ මොන බල බලු භවකින්ද? භවකින්ද? හාමත් බලු භවකින් හාමත් බලු જાතිය පහළ වෙනවා. මෙන්න භවපත්‍යා જાතිය උදේට දාලා වල් නැහැටි. සිද්ධාන්තයේ ඕන තැන දාගන්න ක්‍රමය අපි දකින්න ඕනේ. දැන් හාමත් වෙලා ඉන්න බල්ලා දැක්කහම භවපත්‍යා જાතිය කියන සිද්ධාන්තයේ දාලා හාමත් බලු බලු භවෙන් හාමත් බලු જાතිය පහළ වෙලා. මෙන්න දැකපේ. එහෙනම් භවේ නිකන් පහළ වෙන්නේ නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් නිකන් පහළ වෙන්නේ නැහැ. හේතුවක් නැතුව පහළ වෙන කිසිම දෙයක් ලෝකේ දකින්න නැහැ. එහෙනම් භව නිකන් පහළ වෙන්න බෑ. එහෙනම් න්‍යාය ධර්මයක් තියෙන්න ඕනේ. මොකද න්‍යාය ධර්මයේ උපාදාන පත්‍ය භවෝ. උපාදාන පත්‍යෙන් භව වේ. මෙන්න න්‍යාය ධර්මයේ. දැන් භව විවිධාකාරයි කියලා අපි දැනගත්ත හේතුව ඇතුව. දැන් මේ හොයාගෙන යන්නේ හාමත් බලු බව හටගත්ත උපාදානීය මොන જાතිය එකක්ද? හාමත් බලු උපාදානයකින් හාමත් බලු බවක් හටගන්න. වෙනකින් හටගන්නේ නැහැ. මෙන්න ධර්ම න්‍යාය. දැන් මේක ධර්ම පරිච්ඡේදපාදයේ විග්‍රහ කරන්න දන්නේ නැති නිසා මේක පටලවා ගන්නවා. පොතර සීමා කර ගන්නවා. ඒතොර යථාර්ථය හොයාගන්න බෑ. අන්න හාමත් බලු බවක් හටගත්තේ මොකක් නිසාද? උපාදාන පත්‍ය භව කියන සිද්ධාන්තය නිසා. මොනෝ જાති උපාදානයකින් ද හටගත්තේ? හාමත් බලු උපාදානයකින් හාමත් බලු බව හටගත්තා. වෙනෙකින් හටගන්නේ. උපාදානය කියන්නේ යම් තැනක දැඩිව බැඳෙනවනම්, යම් කිසි ධර්මතාවයකට දැඩිව බැඳෙනවනම්, ඒකට කියනවා හාමත්, ඒකට නෑ උපාදානය. එහෙනම් දැන් මොකේද දැඩිව බැඳිලා තියෙන්නේ? හාමත් බලු ධර්මයකට දැඩිව බැඳිලා. ඒකෙන් හටගත්තා හාමත් බලු උපාදානය. කවදා හරි බවක් හටගෙන තියෙන ওই જાතියෙකි. එහෙනම් බල්ලා වෙලා ඉඳලා නෙමෙයි මේ කරලා තියෙන්නේ. බලු බවට වත්ුනේ බල්ලෙක් වෙලා ඉඳගෙන නෙමෙයි මිනිහෙක් වෙලා ඉන්න කාට. මිනිහෙකුට තමයි බල්ලෙක් වෙන්න පුළුවන්, හරකෙක් වෙන්න පුළුවන්, ඌරෙක් වෙන්න පුළුවන් මනසින්. බල්ලාට එහෙම වෙන්න බෑ. සංඛාර ගොඩනගන ප්‍රධානකයා මිනිසයා. එහෙනම් මිනිසයාට පුළුවන් බලු සංඛාර නිපදවලා බල්ලෙක් වෙන්න මුලහ පටන් ගන්න. හරක් සංඛාර නිපදවලා හරකෙක් වෙන්න මූල ආරම්භ කරන්න. දේවිය සංඛාර නිපදවලා දෙවියෙක් වෙන මුල අල්ලන්න. යළිත් මනුස්සයෙක් වෙන්න මනුස්ස සංකාරයෙන් බෙදලා මනුස්සයෙක් වෙන්න අවශ්‍ය මුල හදා ගන්න. බ්‍රාහ්මීයෙක් වෙන්න ඕන නම් බ්‍රාහ්මීයෙක් වෙන්න අවශ්‍ය සංකාරය කොට නගලා ඒකේ මුල හදා ගන්න. මනුස්සයා මේකට අග්‍රයි. මනුස්සයෙක් කියලා තමයි මේ හැමතැනම දුවන සත්තුන්ගේ විපාක සත්ත්වයට පත් වෙලා යන්න මුල හදා ගන්න. දැන් මනුස්සත් බව කියන එකේ ස්වභාවය ඕකයි. එහෙනම් කවදා හරි මේ උපාදානෙහිවත් දැඩිව බැඳිලා තියෙන බලු ධර්මයකට මනුස්සයෙක් වෙලා ඉන්න කාලයකට වෙන කාලයක මේක කරන්න බෑ. මෙන්න තේරුම් ගන්නවා මිනිස්සෙක් වෙලා මුල හදපු හැටි. එහෙනම් කවදා හරි මේ බල්ලා අද මේ මේ ඉන්න බල්ලා හාමත් බලු බල්ලා. එන හාමත් බලු જાති. කවදා හරි මිනිස්සෙක් වෙලා ඉන්න කාලෙක හාමත් බලු ධර්ම යන යමක් වේද? එබන්දක් සඳහා දැඩිව බැඳිලා හිටියේ යුතුයි. එහෙම හේකින් තමයි ඒක මැරෙනකොට හාමත් බලු කර්ම භවක ඉඳලා උප්පත්ති භවකට හාමත් බලු භවකින් ආවේ. ඒකේ ප්‍රතිඵලයක් තමයි බල්ලු జాතියේ ඉපදිලා කවුරුවක් කණ්ඩ දෙන්නේ නැති දැක දැක දෙන ගහලා පන්නන මේ හාමත් බලු జాතිය විද්‍යාමාන වුණේ. මෙන්න දැන් සිද්ධාන්තය දකින්න ඕන ආකාරය. එන හාමත් බලු ධර්මයේ උපාදාන නොකරා නම් කවදා හෝ කිසිම දවසක ඒ නොකල සත්වයකට හාමත් බලු භවක් හටගන්නේ නැහැ. හාමත් බලු జాතියක් හටගන්න ලෝකෙ හේතු නැහැ. එන හේතු තිබුණොත් තමයි එක වෙන්නේ. එන අපි හොයාගෙන හොයාගෙන මුලට යන්න ඕනේ. එන හාමත් බලු උපාදානයේ හටගත්තේ මොන සිද්ධාන්තය අනුවද? ඒක නිකන් වින්ද බෑ. ඒකත් හේතුඵලයක්. ඒකේ හේතුඵලයේ හේතුව මොකද්ද? තණ්හාපත්‍ය උපාදාන සිද්ධාන්තය. එන මොන තණ්හාවෙන් මොන උපාදානයක්ද වෙන්නේ? හාමත් බලු උපාදානයේ නම් අපි බලාගෙන ආවේ. ඒ හාමත් බලු උපාදානය හටගන්න තණ්හාපත්‍ය උපාදානං කියන සිද්ධාවෙන් හාමත් බලු තණ්හා කියන එක කවදා හරි අරගෙන තියෙන්න ඕනේ. හාමත් බලු තණ්හාවක් හටගත්තේ නැත්නම් හාමත් බලු උපාදානයකට මුල නැහැ. මූල ධර්මයක් හේතුවක් තියෙන්න ඕනේ හටගන්න. එහෙනම් හාමත් බලු තණ්හාව කියන්නේ මොකද්ද? යම්කිසි ධර්මතාවය හාමත් වූ බලු සහගත වූ විදිහේ යම් ධර්මතාවයක් ලෝකේ තියෙනවා නම් විද්‍යාමාන වෙනවා නම් අන්නේ ඒ තැනක හා වුණොත් ඒ තන්හි හා වුණොත් හාමත් බලු තණ්හා හට ගන්නවා. මිනිස්සේ කියලා ඉන්න කාලෙක හාමත්ව ඉඳ වෙන යම්කිසි බලු වැඩක් නම් ඔහු හිතෙන් කයෙන් වචනෙන් කරලා තියෙන්නේ අන්නේ ඒකට ගෝචරෙන යම් ධර්මතාවයක් ඇද්ද හාමත් බලු జాතියක් හට ගන්න මූල ධර්මතාවය ඒකයි. ඒක නැත්නම් එහෙම කෙනෙක් ළඟ කවදාවත් හාමත් බල්ලෙක් කියලා උපදින්න හේතුව ඔහු ළඟ නැහැ. මෙන්න මුලහල් ළඟින් යන්නේ නැහැ. එහෙනම් හාමත් බලු තණ්හාව හටගත්තේ කුමක් හේතු කරගෙනද? පරිත්‍යාගවල න්‍යාය මොකද්ද? වේදනාපත්‍යා තණ්හා න්‍යාය. එහෙනම් මොන වේදනාවද? න්‍යාය තිබුණ ඵලියට අපිට යථාර්ථය බලා ගන්න බැහැ. ඒ තුලින් දාලා බලන්න ඕනේ අපිට අවශ්‍ය කාරණේ. එහෙනම් හාමත් බලු උපාදානිය හටගත්ත තණ්හාවක් ඇතනම් ඒක හාමත් බලු තණ්හාව. ඒ හාමත් බලු තණ්හාව නිකන් හටගන්නේ නැහැ. ඒකට සිද්ධාන්තයක් තියෙනවා. මොකද්ද සිද්ධාන්තේ? වේදනාපත්‍ය තණ්හා. මෙන්න ඊළඟ සිද්ධාන්තේ. වින්දනයක් තියෙනවා. හාමත් බලු ධර්මය හරි වැදගත් කියලා වින්දොත් ඒක විඳින්න ගියොත් අන්න ඒකෙන් හටගන්නවා හාමත් බලු වින්දනය හෙවත් හාමත් බලු වේදනාව. මෙන්න මේක හටගත්තොත් ඒ මුල නිසා තමයි වේදනාපත්‍ය තණ්හා කියන සිද්ධාන්තයෙන් හාමත් බලු තණ්හාවක් හටගන්න හේතු වෙන්නේ. දැන් අපි මේ යන්නේ මුල හොයාගෙන. හාමත් බලු జాතියේ ආරම්භය හොයාගෙනයි මේ යන්නේ පරිත්‍යාගෝපාදී. අනේ දැයි යනවා මොකක්ද ඊළඟට? වේදනාව නිකන් පහළ වෙන්නේ නැහැ. සිද්ධාන්තයක් න්‍යාය ධර්මයක් තියෙනවා. මොකක්ද සිද්ධාන්තය? පස්ස පත්‍ය වේදනා. ස්පර්ශ පත්‍යයකින් තමයි මේක වෙන්නේ. එහෙනම් මොකක් ස්පර්ශ කරලාද? හාමත් බලු ධර්මයක් ස්පර්ශ කළොත් තමයි හාමත් බලු වින්දනයේටපත් වෙන්නේ හාමත් බලු වේදනාව හම්බ වෙන්නේ. එහෙනම් කවදා හරි හාමත් බලු ධර්මයක් ස්පර්ශ කරලා තියෙන්න ඕන. දැන් හාමත් බලු ධර්මයේ ස්පර්ශ කළොත් තමයි මේ මගේ හැදිලා තියෙන්නේ. නැත්නම් මේ ජාතිය හටගන්න මුලක් නැතුව බෑ. අන්න දැන් හොයාගෙන ගියා හාමත් බලු ධර්මයේ ස්පර්ශ කළේ කුමකින්ද? කුමක් තිබුණොද? කුමක් නිසාද? ඒකේ මුල මොකද්ද? සලායතන පත්‍යා පස්සෝ කියන එකයි ඒකේ මුල. එහෙනම් ඇස කන දිවනාසයේ ශරීරයේ මනකින මේවා ඉන්ද්‍රිය මිසක් ආයතන නෙමෙයි නිකන් තියෙනකොට. යම් කිසි ධර්මයකට ආයතන කරගත්තොත් තමයි ඒ අනුකූල ආයතන බවට පත් වෙන්නේ. එහෙනම් හාමත් බලු ධර්මයේට ඇස ආයතන කරගත්තා නම් කන ආයතනයක් කරගත්තා නම් නාසයේ දිව කය මන ආයතනයක් කරගත්තා නම් ආයතන හයක් හදාගත්තා නම් මෙන්න මේ හේතුව නිසා හාමත් බලු සල ආයතන හටගන්නවා. ඒකේ මොකද හේතුවේ ඵලයේ තමයි සල ආයතන පත්‍යා පස්සෝ කියන්නේ හාමත් බලු ස්පර්ශය හටගන්නවා. දැන් හාමත් බලු සල ආයතන නිකන් හටගන්නේ නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා, මුලක් තියෙනවා. ඒකේ මුල මොකද්ද? නාම රූප පත්‍යා සල ආයතන. සල ආයතන මුල නාම රූප. දැන් නාම රූප කිව්වේ මොනවද? යම්පිති හාමත් බලු ධර්මතාවයක් ඇතනම් අන්නේ ධර්මතාවේ හිතට අරගෙන ඊට අනුකූලව හිතවිලි ගොඩනගනවා නම් ඊට අනුකූලව ක්‍රියාකරන අවශ්‍ය කරන්නා වූ සටහන් ගන්නවා නම් හිතින් මෙන්න මේවට කියනවා හිතේ ගොඩනැගෙන නාම රූප. හිතේ බැහැ ගන්න නාම රූප. හාමත් බලු ධර්මතාවීට අනුකූල වන්නා වූ එබඳු වන්නා වූ සටහන් එබඳු වන්නා වූ ක්‍රියාකලාපයක් හිතේ බැහැ ගත්තා නම් මෙන්න මේකට කියනවා හාමත් බලු නාම රූප පහළ වුණා. ඒ නිසා තමයි හාමත් බලු සලායතන පහළ වුණේ. එහෙනම් හාමත් බලු නාම රූප නිකන් පහළ වෙන්නේ නැහැ හිතක. ඒකට අනුකූල වෙච්ච හිතක් තියෙන්න ඕනේ. එහෙනම් මොකක්ද ඒ හිත? විඥාන පත්‍යා නාම රූපං කියන සිද්ධාන්තය. එහෙනම් මොන විඥානයකට පහළ වෙන්නේ නාම රූප? හාමත් බලු විඥානයක් තිබුණොත් තමයි හාමත් බලු නාම රූප ඒකේ පහළ වෙන්නේ. එහෙනම් විඥානය කියන්නේ හිත කිව්වට හරියන්නේ නැහැ. ආගන්තුකේන උපකිලිටේන උපකිලිටං කියලා. ආගන්තුකව උපකලේශ වල බැහැගෙන කිලිටි උනාට පස්සේ තමයි විඥානයක් හටගන්නේ. හිත විඥානයක් බවට පත් වෙන්නේ එතකොට. එනම් බලාපොරොත්තු සහගත හිතක් ඇතිනවා යම් යම් ධර්මතාවයන්. නහාමත් බලු ධර්මතාවේ මතුමතු ගන්න බලාපොරොත්තු වෙන හිතක් තිබුණා නම් ගෝචර ගන්න හිතක් පහළ වුණා නම් ඒ දූෂ්‍ය පදුට්ට මනස. අන්න හාමත් බලු විඥානයක් උනේ. නහාමත් බලු විඥානයක් නොතිබුණා නම් හාමත් බලු නාම රූප බැහැ ගන්න දෙයක් නැහැ. හිතකට අදහස් වෙන්න දෙයක් නැහැ. අන්න මුලට ගියා තවත්. එහෙනම් හාමත් බලු නාම රූප ඇයි බහින්නේ? ඇයි විඥානයක් හටගන්නේ? විඥානයක් තිබුණොත් තමයි හිත තිබුණා කිව්වට බැහැ. හාමත් බලු විඥානයක් තියෙන්න ඕනේ හාමත් බලු නාම රූප බැහැ ගන්න. එහෙනම් හාමත් බලු විඥානය පහළ වෙන්නේ මොකෙන්ද? සංඛාර පත්‍ය විඥානං කියන සිද්ධාන්තයෙන්. එහෙනම් හාමත් බලු සංඛාරයක් කියන ඇතිවෙන්න ඕනේ හාමත් බලු විඥානයක් පහළ වෙනවා. හාමත් බලු සංඛාර පත්‍ය කරගෙන හාමත් බලු විඥානයක් පහළ වෙනවා. ගියා මුලට. දැන් මොනවද සංඛාර කිව්වේ? කාය සංචේතනා කාය සංඛාරා, වචී සංචේතනා වචී සංඛාරා, මනෝ සංචේතනා මනෝ සංඛාරා. සංඛාර තුන් වර්ගයකට බෙදෙනවා. දැන් හිතේ හටගන්නවා. අවිද්‍යා තෘෂ්ණාව සමග බැඳිලා. යම්කිසි හිතක් හටගන්න ඕන හේතුවක් තියෙනවා. අන්නේ හිතක් හට ගන්නා වූ චේතනාවක් යම් හිතක පහළ වුණොත් අන්න අවශ්‍ය කරන කාය සංචේතනාව හටගත්තා හිතක් හට ගන්න විඥානයක් හට ගන්න. එන විඥානයේ හාමත් බලු විඥානයක් නම් ඒකට ඇති කරන හිතවිලි ක්‍රියා වදන් කියන මේ තුනම හාමත් බලු ධර්මයක් මුල් කරගත්ත ඒවා වින්දෝ. හාමත් බලු ධර්මයක් මුල් කරගෙන ඒ හේතුවෙන් හිතවිලි හිතුවා නම් ඒ හේතුවෙන් කතා කළා නම් ඒ හේතුවෙන් ක්‍රියා කළා නම් මෙන්න මේ හිතපු කියපු කරපු දෙය තුලින් මුල් වෙච්ච දෙයකින් තමයි හාමත් බලු විඥානයක් හටගන්න හේතු වුනේ. එහෙනම් ඇයි හාමත් බලු සංඛාර හටගත්තේ? මොකද හේතුව? අවිද්‍යා පත්‍ය සංඛාරා අන්න මූල ධර්මයේදී කියන. හාමත් බලු ධර්ම යන යමක් ඇතනම් ඒවා ප්‍රියයි ඒවා වැදගත් ඒවා හරවත් කියනවා අවිද්‍යා සහගත නිගමනයේ බැහැපු නිසා තමයි ඔහු ව්‍යා බදාගත්තේ. එහෙනම් දැන් අපි හොයාගෙන ගියා මූල ධර්මයේ අවිද්‍යාවට එනකම්. සත්‍යයගේ නොදැනීම නිසා, ඇත්ත පේන්නේ නැති නිසා, මුලාවක් ඇත්ත කියලා ගත්ත නිසා හාමත් බලු జాතියක පිළිච්ච මුල හිව්ව හැටි වෙයි. එහෙනම් හාමත් බලු జాතිය කියන්නේ මොකද්ද? අන්න පද නිරුක්ති අරගෙන බලා ගන්න ඕනේ. ඒකේ තියෙන ස්වභාවය යම්කිසි පුද්ගලෙ බලු ධර්ම ඇසුරු කරනවා. දැන් මොනවද බලු ධර්ම? බලු කියන වචනේ නිරුක්තිය දකින්න ඕනේ ඒක දැනගන්න. යම්කිසි බහක් ඉවත දැම්මනම් ලූ කියන්නේ ඉවත දමනවා. බහක් ඉවත දාපු යම් දහමක් කතා කළා නම් කිව්වනම් හිතුවනම් මෙන්න බලු ධර්මයක් වුණා. මොන බහක්ද? අපේ භාෂාවේ පෙන්නන බහ කියලා වචනයක්. බහ කියන වචනේ පෙන්නන්නේ කිව්වොත් කඩ කරන්නේ නැති, සමාජයේ හිතකර, තමන්ටත් අනුන්ටත් අයහපතක් නොවන යහපතක් කරන යම් බසක් මේ ලෝකේ තිබුණා නම්, විද්‍යාමාන වුණා නම්, අන්න ඒකට කියනවා ඒ ස්ථිර නැත්නම් නොකැඩෙන වැදගත් වචන වලට වැදගත් වචනයක් ප්‍රකාශ කරනවා නම් ඒකට කියනවා බහ. කවුද මේ බහ දේශනා කළේ ලෝකෙට? ලෞතර බුදු පියාණන් වහන්සේලා සත්බසත් දේශනා කළා, යහපත් බස දේශනා කළා. මහා ඍෂිවරු ආදීන වශයෙන් ලෞකික වශයෙන් යහපත දැකලා ඉරිසි වාසිතියක් වශයෙන් සත්බසක් දේශනා කළා, ලෝකයට දුන්නා. මෙන්න මේ බස ශිෂ්ට සමාජයක් වශයෙන් ලෝක සත්ත්වයා යහපත් හේ පවත්වාගෙන එනකොට මෙන්න මේ බසෙන් පෙන්වා දෙනවා මෙන්න මේ යහපත් දේ මෙන්න මේකයි, මේ මේවා යහපත්, මේ මේවා යහපත්, මේ මේ දේ පව් කළොත් අවිලක් වෙනවා, මේ මේ දේ පිං කළොත් යහපතක් වෙනවා, මේ මේ දේ කුසල් මේ කළොත් යහපත් මාර්ගයේ වැඩෙනවා, මේ මේ දේ අකුසල් මෙයා මේ මාර්ගයට බාධායි, මේ මේ ආදී වශයෙන් තමන් දන්න ඥාන ශක්තිය අනුව ඉරිසිවරු ලෞකිකත්වයේ ඉහළම දේශනාත් කළා. බුදු පියාණන් වහන්සේ තුන් ලෝකාග්‍රණ නිසා ලෝකයේ සියල්ලන්ටම අග්‍රශ්‍රේෂ්ඨ වන්නා සත්බස දේශනා කළා. ඔය භාෂාව පාරම්පරිකව ශිෂ්ට සමාජය විසින් පවත්වාගෙන එනවා. මෙන්න සමාජයේ පිළිගත් බහ. යම්කිසි පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටියක විහිදලා ඇත්ත පිළිගන්න බැරි මෝඩකම නිසා මේවා ඉවත දමනවා. තමන්ගේ තර්කවාදයට, තමාගේ තමාට වැටහෙන ලබ්ධියට එකඟ නිසා. මෙන්න මේ බහ ලූ නිසා ඔහු කරපු ක්‍රියාවක් ඇන්නම් ඒ සඳහා බහ ලූ ක්‍රියාවක් වෙනවා. එනම් බලු ක්‍රියාවක් වෙනවා. ඔහුගේ කතාවක් ඇන්නම් බහලු කතාව තමයි බලු කතාව. ඔහුගේ හිතවිල්ලක් ඇන්නම් බහලු හිතවිල්ල, බලු හිතවිල්ල. මෙන්න යම් හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් බලු වෙන හැටි. ඉතින් හාමත් බලු. තවත් කැලලක් යුතු වෙලා තියෙනවා. ඒක විශේෂණ වචනයක්. නිකම්ම බලුත් නෙමෙයි. හාමත් වෙන්න හේතු වෙන බලු. දැන් සත්පසක් දේශනා කරනකොට දේශනා කරනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. මේවා වැරදි. මෙන්න මේවා තමයි බහ ලූවා අරගන්නේ. බහ මොකද්ද? දානේට විපාකයක් තියෙනවා, පිනක් තියෙනවා, යහපතක් තියෙනවා දන් දීමේ. මෙන්න එක සම්මා දිට්ඨියක්. ඔය මොන බොරු කතාවද? යකෝ දන් දුන්නාම තියෙන එක තියෙනවා මිසක් මොකටද හම්බෙලා තියෙන්නේ? කාටද පින්පල හම්බුනා කියලා ඔප්පු කරන්න පුළුවන්? තර්කවාදයක් මෙහෙම දාන්න කර මොකද වෙන්නේ? දානේ දීලා දානේ ආනිසංසයෙන් පුණ්‍ය විපාක ලැබුවායි දිවස් ඇති අය බුදුරයන් වහන්සේ මුල් කරගෙන අග්‍ර කරගෙන පින්නපු අය ඕන තරම් ඉන්නවා. ඒක ප්‍රතිඵල තමා විසින් අත්දැකලා, තමාත් ලබලා, ලෝකයා ලබන හැටි දැකලා මෙන්න මෙහෙම දෙයක් ලෝකෙ සිද්ධ වෙනවා. මේ දන් දීම නිසා මෙන්න මෙහෙම පින්ඵලය කියලා එකක් ලැබෙනවා. ඒ පින්ඵල ක්‍රියාත්මක කළා මතු කාලෙක තම තමට ලැබීම පහළ වෙන්න හේතු වෙනවා. මෙහෙම එකක් අපිට පේනවා. ඥානීයට පේනවා කියලා. ඒ පේන උත්මයේ ලෝකෙට දේශනා කළා සත්බසක් වශයෙන්. මේක গুপ্তයි. බොහොම සියුම් ඥානීයකට ගෝචර වෙන දෙයක් නිසා මේ ඇහැ කන දිවනාසය ශාරීරිය කියන මේ ඉන්ද්‍රිය පහට ගෝචර කරලා බැලුවට මේ වගේ ගැඹුරු දහමක පින්ඵලේ පේන්නේ නැහැ. ඒ නිසා ලෞකික වශයෙන් මෙරෝදී කරන දේක යමක් පේනවාද විද්‍යාමානෝ ඒ ටික විතරක් පේනවා. බුදුරන් වහන්සේ වැඩි ඉන්න කාලේදී එක්තරා බමුණෙක් තමන්ගේ දරුවන්ට උපදේශයක් දුන්නා. ලෞකික වූ පංචේන්ද්‍රියට ගෝචර වෙන තර්ක වාග්ගයක් අරගෙන ලේසියෙන් කඩන්න බැරි තර්කයක් ඉදිරිපත් කළා. අත්දැකීම් සහිත හැටියට පේන තර්කයක්. දැන් ඔබලා හිතවල්ලාකෝ. දැන් මේකේ මේ ගෝණි නැන්නා මේ මුට්ටේ හාල් තියෙනවා. දැන් මේකේ සේරුව කීයක් තියෙනවද? හාල් සේරු 100ක් මෙතන තියෙනවා. ඉතින් මේකෙන් සේරුවක් අරන් දන් දුන්නොත් බං මේකේ අඩු වෙනවද වැඩි වෙනවද? හාල් සේරුවක් අඩු වෙනවා පේනවා මිසක් හොඳට පැහැදිලිව ඇහැට පේන්නේ අඩු වුණා නේද? කොහො වැඩි වුණා? දැන් දන් දීලා ලැබෙනවා කියන එකද වෙලා තියෙන්නේ? දන් දුන්නොත් අඩු වෙන එකද බං වෙන්නේ? ළමයිට කියා දෙනවා. පේන්න තියෙන ඇත්ත නම් දුන්නාම අඩු වෙනවා මිසක් දුන්නාම වැඩි වෙන්න විදිහක් නැහැ නේ. එහෙනම් පේන ඇත්ත උඹලා පිළිගන්නේ. එක එකක් බොරු පිළිගන්න එපා. එක එකට හාල් ඇටයක් දෙන්න එපා. දුන්නොත් මොකද වෙන්නේ? නැති වෙනවා මිසක් ඇති වෙන්නේ කොහොමද? ඔප්පු කරලා පෙන්නන්න ගියලා පුළුවන් නම් හාල් සේරුවක් මේකෙන් අහකොල හාල් සේරු දෙකක් වැඩි වෙනවද කියලා පෙන්නන්න ගියහල් අන්න ඉදිරිපත් කරපු තර්කය. හැබැයි තර්කේ ලේසියෙන් කරන්න බෑ. ඇත්ත නේ නා පුතාලා කොහොමද කියලා පිළිගත්තා. අපි තීටුතුමා අපි පියා කියන එක ඇත්ත. මොනවා හරි තියෙන එක පුවක් ගෙඩියක් හරි තිබිලා දුන්නොත් ඒක අඩු වෙනවා කියලා කොහොමද පුවක් ගෙඩිය වැඩි වෙන්නේ? දානි දෙනවා කියන්නේ තියෙන එක අඩු වෙනවා. වැසණිකමනේ. හැබැයි සත්බස දැක්කේ නැහැ. මේකේ සියුම් පැත්ත දැක්කේ නැහැ. මේකෙන් පහළ වෙන පින මේක මතුවට යහපතට හේතු වෙන හැටි ඒ ටික දැක්කේ නැහැ. ඇහැට පේන කන්ට ඇහෙන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන හැටි දැකලා. එයා තර්කයක් ඉදිරිපත් කළා ලේසියෙන් කරන්න බැරි එක. දැන් මේක මොකද තර්කේ? හැබැයි මේක තව විස්තර කරලා පෙන්නවා එකකින්. එයාම ගිහලා සැඩොල් කුලියක සැඩොල් ගෑණියෙක්ගේ බඩේ උපත්ති කර වෙලා අයිසරේ ආපහු ඒ හද මාලිගාවට වෙනකොට තාත්තලා ඉන්න කාලේ දුන්න උපදේශම එයාටත් වල දුන්නා කියලා. ජාති ස්මාර ඥානය පහලටන් එයාගේ දීපවල මේවා මගේ ඉඩ කරා මේ ගේට්ටු වහගෙන ඇරපියා මේවා කියලා. ඉතින් කොර වෙලා කුදු වෙලා හිටපු හිඟන්න ඇතුළට හිඟෙනකොට තල්ලා තල්ලා ඇඳ විසිකලාලු අපේ තාත්තා දීලා තියෙන උපදේශ මේකයි. එක හිඟන්නේ කිරුවත් මෙතන මෙහෙ හරින්න ගහලා පන්න පියා. ඉතින් දුන්න උපදේශම තාත්තාට දුන්න. තාත්තාව දන්නේ නැහැ පුතු. හිඟන්නේ කාව ගහලා බෑන්නේ. තාත්තා දුන්න උපදේශ ඕක. හැ ගුටි කාලා තියෙන කවුද? උපදේශ දුන්න තාත්තාව තමයි හිඟන්නේ කියලා හිඟන්නේ ඇදිලා කණ්ඩන් නැතුව ගුටි කාලා ආපහු ඇදලා දාන්න එකට ගෝචර වුණා. දැන් ඔය කතාවෙන් අපි ඔතෙන්ද ගත්තේ මොකද? මේ බහයි බහ ඉවත දැම්ම හත්බස දැකේ නැතුව. මෙන්න බහලූ කතාවක් බහලූ ක්‍රියාවක්. බහලූ දෘෂ්ටිය. නැනම් බලු වැඩවලට හේතු වෙන එකතරා දෙයක්. මෙන්න මේ ආදී දේවල් වලින් මේ සත්බස ඉවත දමලා කටයුතු කරනවා. එහෙනම් දන් දීමේ විපාක නැහැ. පූජාවේ විපාක නැහැ. උන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කිව්වේ. මොකද ප්‍රශ්නේ පුතාලා තිබුණා ඒ මොනවද කියලා. දන් දුන්නට ඇති විපාකයක් නැහැ. ගන්නා දෘෂ්ටිය. ඒකෙන් පින්ඵලයක් නැහැ. පූජා පැවැත්වර කිසි පින්ඵලයක් නැහැ. හෝම පූජා ආදි වශයෙන් කරන නැනම් ඊ යුතුයකම් ඊට කරන දේවල් කළාට ඒවැය ගන්න හරයක් නැව බොරු කතා. යුතුයකම් කියලා එකක් නැහැ ලෝ. ඔය ආසි වශයෙන් දුන්නහ. අන්න තව දෘෂ්ටිය. අන්න බහයි වෙත දෙන්නilla. යුතුයකම් වල වැදගත්කමක් තියෙනවා. තමන්ට යමක් උපකාරයක් කළා නම් කෘතෝපකාර කරන උතුම් ගුණය. ඒක සත්බසින් දේශනා කරපුවා හේතු දැකලා. ඕව බොරු කතා බං ඕව නෙමෙයි වැඩි. තමන් වැඩි තමන් කරගනි. ඔය යුතුයකම් කෙහෙමල් කරන ගිල කාර්ද හරි ගියේ. ඔය જાතියව කියලා. තමන්ගේ වාසියට ආත්මලාභයට මග අරින්. ඔය දෘෂ්ටිය ලෝකෙට දෙනවා. අන්න සත්බස හේතුදම තව ක්‍රියාවලි. තව කතාවක්. ඊට පස්සේ මේ විදිහට දාලා. මේ වගේ තියෙනවා. පරලොවක් නැහැ. මෙලොවට ආපු කෙනෙක් පරලොවේ මෙලොවට ආපු කෙනෙකුත් නැහැ. මෙලොවෙන් පරලොව යනවා කියලා එහෙම එකකුත් නැහැ. පින්පව් කියලා දෙයක්වත් නැව බොරු කතා. අම්මට හැලකුවා කියලා තාත්තට හැලකුවා කියලා විශේෂයක් නෙවුත් නැහැ. උනුත් අපි වගේ මිනිස්සු විතරයි. ඒ කුංගේ කොහොමද මොකද තියෙන විශේෂේ? යකෝ උන් අපිට කරපු අමුත්තක් කියලා උන්ට අපි හැදුනි. ඊයන් තවත් කුණහරු ටිකක් කියලා කියනවා. ඕක මේ බල්ලෝ බලල්ලු කරන්නේ. බල්ල බලන්න පැටව හැදෙන්නේ එහෙමනේ. ඒ මොකද අම්මගේ තාත්තයි කියලා විශේෂයක්. දරුවෝ කියලා අපේ මොකද විශේෂයක්? ওই જાති අදහස් ගන්නවා. ගැඹුරු පැත්ත පේන්නේ නැති නිසා. මෙන්න මේ නිසා කළ යුතු අය යුතුයකම් තේරුම් ගත්තේ නැතුව. අර කුඩා කාලෙදී අර විදිහට Tamanට බඩට එන්න හේතු මුලින් සැප වුණාට පස්සේ එතනින්ම මව් ගුණේ පිය ගුණේ පිහිටලා උපන් දරුවට ඒ අම්මා තාත්තා හැම අවස්ථානයක්ම කරලා දරුවා ගොඩනගාගෙන කණ්ඩ බොණ්ඩ දීලා සුද්ධ පවිත්‍ර කරලා නාවල කවල පොලා ඉදින් ඉදි කරලා ඔක්කොම කරලා හදලා වරලා ගත්තට පස්සේ ඊට පස්සේ මොකද කියන්නේ? Tamanගේ මතයක් දානවා. පැටියෙක් හදාගත්තා නම් ඉතින් උන්ව කරන්න දෙපේ. ඒක ගලුගේ වැඩක් කළ යුතු එකක් නේ. කවුද හදන්නේ? ඉතින් දරුවෙක් උපන්න පස්සේ අම්මලා හදනවා නේ නකරනවා නේ ඉන්නවා. ඕක අමුතු එකක් නේ. පස්සේ සලකන තරම් ගුණයක් ඉතින් අපිත් හැදුවේ. ওই යාතියව කිය කියා අර සත්බස ඉරත තමයි. ඊට පස්සේ මොකද කරන්නේ? හාමත් වෙන්න හේතුවක් තියෙනවා. අම්මයි තාත්තයි දැන් වැහැරලා ඉන්නකොට කන්න බොන දෙයක් හොයාගන්න බැරුවාම ඒ ಗುಣ දැක්කේ නැති නිසා පුතා අල්ලපු ගෙදර ගියා හදාගෙන පැත්ත කරලා ඔව් මට ඉඳ දුන්නේ නැහැ ගෙදර. මට කන්න දුන්නේ නැහැ. මට මෙහෙම හිංගි කළා. වාන් කෙලවිලා ඉන්නවා වඩිකිනේ බලා ඉන්නේ බලාගෙන. මොද වැඩක් කරන්නකෝ. එළියට එහෙම ඇවිදිලා අර වරෙන්ක වා කෑමෙක. බලා කුඩලා පේන්න ඉඳගෙන. අර ගොල්ලන්ට පේන්න කනවා. ඔව් අපි පන්නන එතු මේ කනවා. දැන් බොහොම සන්තෝෂවත් වෙනවා. ප්‍රියමනාපයෙන් අල්ලගෙන දැන් ওই જાතියව කරනවා. දැන් මොකද කළේ? අන්න මව් නැත පියා නැත දෘෂ්ටියේ පිහිටලා මවුගුණ පියගුණ දකින්න නැතුව අර කරපු එකේ අසත්පුරුෂ ක්‍රියාවේ කතාවේ හිතවිල්ලේ ක්‍රියාකලාපයේ මුල් කරගෙන හාමත් බලු වැඩ කළා. මෙන්න මේ හාමත් බල්ලෝ එලා උපදින්න හේතු වෙන ඔන්න ධර්මතාවය. ඔය එක ධර්මතාවය. සමහරවල් අර දුව බලාගෙන පුතා බලාගෙන ඉඳද්දි උන්ගෙන් පලි ගන්නත් ඕක කරන්න පුළුවන්. භාර්යාව බලා ඉඳද්දි භාර්යාවෙන් පලි ගන්න ස්වාමියා කරන්නත් පුළුවන්. ස්වාමියාගෙන් පලි ගන්න භාර්යාව දරුවෝ කරන්නත් පුළුවන්. එහෙම එකිනෙකාගෙන් පලි ගන්න ಗುಣ මකලා දාලා. ওই જાතිය කරමින් අනුන්ට හාමතේ ඉඳ මග පාදනවා නම් අනුන්ගේ රැකී රස ආදී නැති කරනවා නම් මේ જાතිය බලු වැඩ කරපුහා අන්නේ බලු ධර්මතාවයේ මුල් කරගෙන උට ගොඩ නැගිනවා හාමත් බලු සංකාර. මෙන්න මේ හාමත් බලු සංකාර ගොඩ නැගපු එකෙක් තමයි කවදා හරි මේ බල්ලා වෙලා මේ හාමත් බල්ලා වෙලා මේ ඉන්නේ බලු જાති. ඔන්න ඉස්සෙල්ලා කරලා තියෙන එක. ඔහොම එකක් නොකළා නම් මේ හාමතේ පැත්ත වැල්ලා ඉන්න බල්ලා මර දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මූවද මගෙන් කන්න ටිකක් ගන්න පුළුවන් විදිහට අනිකාය කන්න නොදෙනවා මට හිතෙනවා උඩ කන්න ටිකක් දෙන්න. එහෙනම් ඒකටත් මුගේ හේතුවක් තියෙනවා. මුගේ අම්මටයි තාත්තටයි ඔකටම අර බලු විදිහට සැලකුවාට. එදා කොයි කාලෙක හරි මටත් කෑම වේලක් හරි දීලා තිනවා ඉතින් ඇයි කාලා කලයන්ක කියලා. දැන් ඒකේ තියෙන මට්ටමේ තියෙන පින් කුසල් පින් පොඩ්ඩ තමයි. අද මේ කවුරු කණ්ඩ විතර මූට මට කන් ටිකක් දෙන්න ඕනක හිතෙන්නේ. නෑ ඌ කණ්ඩ බලගෙන මල් ළඟට ආවා. අවස්ථාවක් ඉදිරියලා තියෙනවා. එහෙම කොටසකුත් මේ ඇසේ තියෙනවා. ඒකයි මේ මතු වෙලා හිටන් හාමත් බල්ලට කන් ටිකක් දෙන්න මට මේ වෙලාවක වෙලා තියෙනවා. දැන් මොකද කරන්නේ? මගේ හිතකෝ මම හිතු කරනවා. මේක මල් ළඟට නිකන් ආවා නෙමෙයි. ඒකත් මේ විශ්ව ධර්මයේ කරකිලා ක්‍රියාත්මක වෙච්ච හැටි. හැබැයි මේක සිද්ධ කරන්නේ මූ නටනවා බලන්නවත් මගේ සුන්දරත්වය බලන්නවත් නෙමෙයි. හාමත් බලු ධර්මතාවේ නැවති දුෂ්චරිත පාප ධර්මයක් ඇතුළු කරලා ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින જાතියේ ඉපදිලා. එහෙම ඉන්න එකාගේ මොන නැටුන්ද මත? මගේ මොන හොදක් ගන්න? හාමත් බලු සංකාර නැති පාප සංකාරයෙන් ගොඩනගලා ඒකේ ප්‍රතිඵලය කියන විපාකයේ වශයෙන් බල්ලා වෙලා ඉපදිලා. ඉන්න මේකාගේ මොනවා ගන්නද මට හරියට? ඒ මූ නැටුවා. උඩ පැන්නත් නැතත් මේක ඔහුගේ කර්ම විපාකේ ගෙවනවා. ඉතින් මං කන්න ටිකක් දුන්නා කියලා ඔහුගේ කර්ම විපාකේ ඒකෙන් නම් ගෙවෙන්නේ නැහැ නිකන්. කෙනෙක් කන්න ටිකක් දුන්නා. ඌ ඒක කරාත් ඔහුගේ රවුම ඒ විදිහෙම උඩපණි. ඊට පස්සේ මොකද වෙන්නේ? කවුරුවත් එනකොට බුරුබුරා පන්නයි. හපා කන්න පණි. එදා තිබිච්ච ගිනාපු මිනිස්සු කරපු වැරපිල්ලේ ගතිය අදත් මුගේ තියෙනවනේ. ඌ ඒකම ක්‍රියාත්මක කරලා ආයි පණ ආපුහා. වෙන නම් ඌ කරන දෙයක් නැහැ. මං කන්න දුන්නා කියලා මූ කරගන්න පිනක් තියෙනවනේ. මූට එකෙන් යහපත කරගන්නේ. ඌ දැන් අනාතය. ඌට එහෙම එකක් කරගන්න පුළුවන් මානසිකත්වයක් නැහැද? අනාතෙන් අනාත වෙලා මේ යන ගමන. එහෙනම් මෙහෙම ගමනක් තුනේ මට මේ කන්න ටික දෙන්න අවස්ථාව ලැබුණේ. එහෙනම් මම දැන් ධර්මානුකූලව මෙතනින් දැක්කා මේ බල්ලා හටගත්ත හැටි. මං එහෙනම් ධර්මයක් මේ තුලින් මුගේ තුලින් දැක්කේ. මේ හාමත් බලු જાතිය ලෝකේ නිකන් විද්‍යාමාන වෙන්න බෑ. හැබැයි මේක මල්ලකට කැමට ඉන්න හේතුනේ කවදා හරි මේක මොකෙක් වෙලා ඉඳලා හරි මටත් මොනවා හරි සොච්චමක් දීලා තියෙනවා. නැත්නම් මගේ මේ හිමික ගන්න මූට අයිතියක් නැහැ. මම අංශු මාත්‍ර දෙයක් කෘතෝපකාර කරන බෞද්ධි. එහෙනම් මම මේක පන්ලා හරියන්නේ නැහැ. මම මූට කැම ටිකක් දෙනවා. හැබැයි තාව එකක් දකින්නවා. ඒකේ මූට මොකද සිද්ධ වෙන්නේ? දැන් මගේ හිත රොස් කළොත් එහෙම ඌට හිඟි හිංසා කළොත් එහෙම මාගේ රවලා ගොරෝලා ගියොත් මම ආර්යෙක් නිසා බුද්ධ ශ්‍රාවකයෙක් නිසා බුදු සව්වන් කෙරෙහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ආදී සිව් පිරිස් කෙරෙහි යම් කෙනෙක් හැවුවොත් ගෙරෙව්වොත් රවල බැලුවත් හිත දූෂ්‍ය කළත් ඌට විශාල පාපයක් සිද්ධ වෙනවා. මේ බල්ලා වෙලා හිටියන් නොදැනුවත් නමුත් මා කෙරෙහි රවල තරහ වෙලා ගියොත් ඒ මම මොනවා හරි පොඩි හිංසාවක් හරි කරන්න ගිහිල්ලා මූ පන්නනකොට මූර තවත් පාපයෙන් පාපයට වැටෙනවා. හැබැයි මම කන් ටිකක් මූර දුන්නාම ඌ නකුඩ හරි වන්නවා මා කෙරෙහි සතුටින්. එහෙනම් නරක පැත්ත වාගේමයි ආර්යයන් කෙරෙහි බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි යම් කෙනෙක් චිත්ත ප්‍රසාද මාත්‍රිය පහල කරා නම් ඒ ලැබෙන ශක්තිය උට යහපතක් වෙනවා. එහෙනම් මේ බල්ලා මාගරි මේ කැමටි කාලා මං කන්න ටික දුන්න නිසා මාගරි පැදලා මාගරි නකුට වෙනවා නම් පුද්ගලිකත්වයේ මාගරි වන්න හැටියට පෙවුනත් සතුරු වෙන හැටියට පෙවුනත් මූ මේ සතුර පහල කරන්නේ ආරේ කෙරෙහි. බුද්ධ ශ්‍රාවකයෙක් කෙරෙහි. බුද්ධ ශ්‍රාවකයෙක් කෙරෙහි සතුර පහල කරන සතර නමුත් යහපතක් නිසා අයහපතක් නෑ. එහෙනම් මට මං දෙන් දෙයින් මූ මෙන්න මේ යහපත ලබා ගන්නකොට මාගරි සතුරු වෙන මාත්‍රිය මාත්‍රිය පාසා මූට පිනපිරෙනවා. එහෙනම් මූ මේ බලු භාවයෙන් නිදහස් කරන්න ආපහු යහපත් භාගයට එන්න මේ පින ඇති. එහෙනම් උඹ කාලා සන්තෝෂේ ලබලයන් ඔය හේතුව. ඔයිතේ කන්ද ටික දැම්මහම අන්න ආර්ය දයානුකම්පාව සතර පැතුරා වෙන්නේ ඒකේ. ආර්ය ධර්මයේ දැනගත්තා වෙනවා ඒ ක්‍රමෙ. මෙන්න මේ ක්‍රමයට ආර්ය ධර්මයේ තේරුම් අරගෙන කන්ද දුන්නාම ආර්යව වල්ලන්ට කන්ද දෙන්නේ සතුන කන්ද දෙන්නේ තාදාර කරන්නේ තොමයි. ඔය රටාවේ. ඒ ආර්ය දහම් දකිමින් දහම අනුගමනය කරමින් ලෝක සත්‍යයර දහමකින් යහපත කරන ක්‍රමයේ දැකගෙන ඊට අනුකූලව යහපතක් කරන්න මඟ පාදමින් අනුගේ ඉතිරි දවන් නැතුව අනුන්ගේ ආර්යයන්ගේ චිත්ත ප්‍රසාදයක් ඇති වෙන විදිහට කටයුතු කරමි. අනුන්ට යහව සලසලා දීලා මෙන්න මේ ක්‍රමයට බල්ලන්ට කන්න දෙන්න ආර්යයන්ට පුළුවන්. නිතර නිතර හිතනකොට පටිච්ච සමුප්පාද චක්‍රයේ ලස්සනට න්‍යාය ධර්මානුකූලව වැටහෙන්න පටන් ගන්නවා. මොකද නෑ මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් මුල බලාගෙන යනවත් අගට එනකන් එන්න හරි ලේසියෙන් ප්‍රගුණ වෙන්න දහම් ගුරුවරයා කියන්නේ පටිච්ච සමුප්පාදේ තමා තුළ දහම් ගුරුවරයා වැඩෙනවා. ඒ දහම් ගුරුවරයා තුළින් න්‍යාය ධර්මයේ පෙන්වා දුන්නාම මේ ධර්මයේ නිසා මේ තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේකයි හේතුඵල න්‍යාය කියලා දකිනකොට තමන්ටම වැටහෙන්න පටන් ගන්නවා මේ හේතුඵල සිද්ධාන්තය තුළින් ලෝකෙ සෑම සතෙක්ම හැදෙන හැටි. එන්නේ එන්නේ වැටහෙන්න පටන් ගන්නවා. අන දහම් ගුරුවරයාගේ අදහස කවුරුවක් කියා දෙන්නේ නැතුව තමන්ට දහම් දකින්න වගේ පෙන්වා දෙන හැටි. දහම් වටහා දෙන්නේ එහෙමයි. ඊට පස්සේ දන්නවා හරක හැදෙන හැටි, ඒතර ඌරුව හැදෙන හැටි, එළුව හැදෙන හැටි, වැටළුව හැදෙන හිතනකොට ටග්ගල අහුවෙන්න පටන් ගන්නවා. මේ කාරණේ නෙමෙයි පටන් ගන්න. චක්‍රය මේක. දාලා බලනවා චක්‍රයට. දාලා බලපුවම ප්‍රගුණ වෙලා එනවා හරියට න්‍යාය ධර්ම. අන්න ඒතර සසර ගමන හැදෙන හැටි, ඒ තැන් වල උපදින හැටි, උපත්ය කරා පිහිට ඕන හැටි, දුක සැපට හේතු වෙන හැටි. මෙන්න මේ දේ කරපුවාම මේ දේක හේතුඵලයේ වශයෙන් මේක හර ගන්න මෙන්න මේ න්‍යාය ධර්මයට අනුකූලව කියලා වැටහෙන්න පටන් ගන්නවා කාගෙන්වත් ඇහිුවේ නැතුව. මෙන්න මේක තමයි පරිත්‍යාගෝපා දහම් න්‍යාය තුලින් ධර්මයේ දැනගන්න ක්‍රමය. දැන් මෙහෙම දැනගත්තොත් පින් කරගන්න පුළුවන් ද වැයිද කියන මොන පින්ද? අන්න අපි දැනගන්න මොන જાතිය පින්? බුදුරන් වහන්සේ එක දෙනෙක් පිනට නීච කළා. එක දෙනෙක් උසස් කළා වර්ණා කළා. මාරය ඇවිදලා බුදුරන් වහන්සේට කියා සිටිනවා වසවර්ති මාරය ස්වාමීනි ඔබ වහන්සේට මහා ඉරිදිවල තියෙනවා. ඔබ වහන්සේට මේ බඳු සතර ඉරිදිපාද වැඩිලා තියෙනවා. හිතුවත් හිතුව දෙයක් කරන්න පුළුවන් ශක්තියක් ඔබ වහන්සේට ලැබිලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේ මොකටද මේ සූර්දාගෙන මේ තරුණ කාලේ ගත කරන්න හදන්නේ? තවුස් දිවි ගත කරන්නේ? සක්විති රජකම් කරන්නකො? ලෝකෙට කොච්චර යහපතක්ද? මමත් උදව් කරන්නම්කො? ඔය ආදී වශයෙන් කීකේ වහතිපත් කියමින් එදා බෝසතාණන් වහන්සේ පස්සෙන් ගිහිල්ලා ඔහොම කියා හිටියා. මේ බුදුරණන් බෝසතාණන් වහන්සේ මොකද ඒලා කියන්නේ? මාරේ තුච්ච වූ නිඳිත වූ ඉවතම කෙලපිලක් වැනි ඔය ඔබ කියන සැප සම්පත් වලින්වත් ඔය කියන පිං වලින්වත් මට ඇති වැඩක් නෑ. ඔබෙන් යමෙකුට ඕන කරනවා නම් ඒ හැටි ගිහින් කියපන්. මම ඔබ බලාගෙන නෙමෙයි අතල්ලා. ඒ විනෝද නිග්‍රහ කරලා දැම්ම ඇති. හැබැයි සුමනා කියන සිටුදුවා බුදුරන් වහන්සේට දාන්න දෙන දායකාව. ඒ දායකාවට කියනවා දායකගෙන් ස්වාමීනි මේ දන් දීම පින් කිරීම දෙවිවන්ටත් මිනිස්සුන්ටත් ශ්‍රමණ වූවන්ටත් ශ්‍රමණව නිවන් අවබෝධ කරන තුරුත් ආධාරයක් වෙනවා කියලා මට හිතෙනවා. දන් දීම යහපත් කියලා මට හිතෙනවා. මෙහෙම කියනකොට සුමනාවනි ඒක එසේමයි. සුමනාවනි ඒක එසේමයි තුන් වතාවක් බුදුරන් වහන්සේ ප්‍රතිඥා දීලා කියනවා. සුමනාවනි දන් දිය යුතුමයි පින් කළ යුතුමයි. දෙවිවන්ටත් මිනිස්සුන්ටත් ශ්‍රමණ වූවන්ටත් ශ්‍රවණව නිවන් අවබෝධ කරන තුරු පින උපකාර වේ. පින උපකාර දහම. දැන් බුදුරන් වහන්සේ දෙවි වර්ණනා කළා. දැන් අන්න අපි දැනගන්න ඕනේ එක දෙනක නිගරු කළා එක දෙනක වර්ණනා කළේ ඇයි? ලෞකික වූ කෙලෙස් සහිත වූ නිවන් මාර්ගට හේතු නොවන යම් කිසි පින් හටාවක් ඇද්ද ඒක මුලාවටපත් කරන පහත් කරන්නේ. අන්න බුදුන් වහන්සේ අර මාර්යා ඉදිරියේ පහත් කරලා පින්නුවේ. ඒ වගේම නිවනට උපනිශ්‍රේ වන නිවන් මාර්ගට බාධා දුරු කරලා ඒකට මග හදලා දෙන යම් කිසි ආධාරක දෙන පින් ක්‍රමයක් ඇද්ද ඒක බුදුන් වහන්සේ පින්නවා. ඒක කළ යුතුමයි, ඒ දන් දිය යුතුමයි, පින් කළ යුතුමයි. ඒකෙන් සිද්ධ වෙනා මෙන්න මේ යහපත කියන. එහෙනම් අන්නේ බුදුරන් වහන්සේ යහපත් හේ පෙන්නපු පින තේරුම් ගන්න ඕනේ. කොයි જાතිය පිනක්ද හොඳයි කිව්වේ? ඒක දැකලා ඊට අනුකූලව කටයුතු කළොත් අන්න පුළුවන්කමක් ලැබෙනවා ආර්යයන් කර පෙන්නන පින සිද්ධ කරගන්න. ඉතින් ආර්ය ගුණයෙන් ඒ දහම් අහලා තේරුම් අරගත්ත කෙනෙක් යම් තැනක උපන්නොත් හේතුවට අනුකූල ඵලය අනුව එයා ඊට යහපත් තැනක උපදිනවා මිසක් ඒ බඳු පින් කරගන්න බැරි අභාව්‍යයි කියන ස්ථානවල එහෙම ගිහින් උපදින්නේ නැහැ. උපදින්න හේතු නැහැ. ඊට කවදාවත් ආර්ය මාර්ගයේ පූර්ණිය කරන්න බාධා තැන්වල ආර්ය පින්න ශක්තියක් මතු කරන්න හේතු නැති තැන්වල ආර්ය ගුණ වැඩුව කෙනෙක් උපදින්නේ නැහැ. උපදින්න හේතුඵල න්‍යායනුව ක්‍රමයක්. ඊට සූසි දෙකක් තියෙනවා උපදින්න. ගණුව එක තේරුම් ගන්න ඕනේ.